Honorable Charles Nimiranandan, you have 11 minutes.
நன்றி பிரதி சபையினர் அவர்களே. இன்று நீதி மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சு, பொது நிர்வாகம் மற்றும் அனர்த்த முகாமைத்துவ அமைச்சின் 2019 ஆண்டுக்கான வரவு செலவு திட்ட குழுநிலை விவாதத்தில் என்னை பேச அனுமதித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். இன்றைய நீதியமைச்சு, குறிப்பாக அமைச்சர் இங்கு இருக்கின்றார், நீதியமைச்சு தொடர்பாக பல தடவை நீதியமைச்சரிடம் நேரடியாகவும் இந்த பாராளுமன்றத்திலும் தமிழ் தேசிய கூட்டமைப்பு மிக முக்கியமாக இலங்கையில் யுத்தம் ஏற்பட்ட காலத்தில் நடைமுறையில் இருந்த பயங்கரவாத தடை சட்டம் இன்று வரை யுத்தம் முடிந்து 10 வருடங்களாகியும் அந்த பயங்கரவாத தடை சட்டம் இன்று வரை நடைமுறையில் இருக்கிறது. அந்த பயங்கரவாத தடை சட்டத்தின் கீழ் குற்ற ஒப்புதல் வாக்குமூலத்தின் மூலம், அதாவது சாட்சிகள் இல்லாமல் ஒருவரை கைது செய்ய முடியும். கைது செய்கின்ற நபர் அவரை துன்புறுத்தி அந்த துன்புறுத்தலின் மூலம் அவர் குற்றங்களை தான் இதை செய்ததாக ஒப்புக்கொண்டால் அவர்களுக்கு நீண்டகால தண்டனை வழங்குவதற்கு, விசாரணையற்ற முறையில் டிஓ அடிப்பதற்கு குற்ற தடுப்பு பிரிவுக்கு அதிகாரம் ஜனாதிபதியால் வழங்கப்பட்டிருந்தது. அந்த சட்டத்தின் அடிப்படையில் கைது செய்யப்பட்டவர்கள் குறிப்பாக 10 வருடங்களுக்கு மேலாக விடுதலை தமிழீழ விடுதலை புலிகளுக்கு உதவி செய்தார்கள் அல்லது அவர்களுக்கு மறைமுகமாக உதவி செய்தார்கள் அடிப்படையில் இன்று வரை அவர்கள் 100க்கும் மேற்பட்ட கைதிகள் அரசியல் கைதிகளாக இன்றும் சிறைச்சாலையில் இருக்கிறார்கள். அவர்கள் சிறு சிறு குற்றங்கள் செய்ததாக தங்களுடைய கருத்து இருக்கிறது. ஆனால் கௌரவ அமைச்சரே, நான் உங்களை கேட்க விரும்புவது, இது வந்து ஒரு அரசியல் ரீதியான ஒரு கைதிகள். ஆனால் எனக்கு ஒரு விளங்காத விடயம் ஒன்று இருக்கிறது. தமிழீழ விடுதலை புலிகளினுடைய ஒரு மூத்த உறுப்பினராக இருந்த விநாயகமூர்த்தி முரளிதரன், கருணாம்மான் என்று கூறுகின்ற அந்த நபருக்கு ஏன் பயங்கரவாத தடை சட்டத்தின் அடிப்படையில் அவரை தாங்கள் கைது செய்யவில்லை அல்லது விசாரணை செய்யவில்லை என்பதை கௌரவ அமைச்சர் இந்த சபைக்கோ இந்த நாட்டு மக்களுக்கும் தெளிவுபடுத்த முடியுமா என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். ஏனென்று சொன்னால், தமிழீழ விடுதலை புலிகளுக்கு ஒரு சில மறைமுகமான சின்ன சின்ன உதவிகள் செய்தார்கள் என்ற அடிப்படையில் தான் அந்த கைதிகள் இருக்கிறார்கள். நான் சிறைச்சாலைக்கு சென்று பார்த்தபோது மன்னார் மாவட்டத்தை சார்ந்த ஒரு முஸ்லீம் நபர் அந்த சிறையில் இருக்கிறார். அவருக்கு வைத்த குற்றச்சாட்டு விடுதலை புலிகளுக்கு பாதை காட்டினது, காட்டுக்கால போறதுக்கு பாதை காட்டினது என்றுதான் அவருக்கு இருக்க குற்றச்சாட்டு இருக்கு. அவர் கிட்டத்தட்ட 20 வருடங்களாக மயசின் சிறைச்சாலையில் இருக்கிறார். ஆனால் விடுதலை புலிகளை யுத்தத்தை கொண்டு வழிநடத்திய கருணாம்மான் அல்லது கேபி என்று அழைக்கிற பத்மநாதன், இவர்களுக்கு ஏன் இந்த பயங்கரவாத தடை சட்டத்தை தாங்கள் அமுல்படுத்தவில்லை? அந்த விடுதலை புலிகளை வழிநடத்திய அவர்களுக்கு பயங்கரவாத தடை சட்டம் செல்வதற்கு உங்களுடைய அரசாங்கம் அரசியல் ரீதியாக அவர்களை நீங்கள் பயங்கரவாத தடை சட்டத்தில் உள்ளாக்கவில்லை. இது அரசியலாக இருந்தால் அந்த கருணாவுக்கும் கேபிக்கும் பிள்ளையானுக்கும் நீங்கள் பயங்கரவாத தடை சட்டத்தை நடைமுறைப்படுத்தாமல் நீங்கள் அரசியல் ரீதியாகத்தான் நீங்கள் ஒரு முடிவு எடுத்திருக்கிறீர்கள். கௌரவ அமைச்சர் அவர்களே, ஏன் அப்படி அவர்களுக்கு அரசியல் ரீதியாக நீங்கள் முடிவெடுத்திருந்தால் ஏன் இன்று சிறையில் 10 வருடங்களுக்கு மேலாக சிறையில் இருக்கிறவர்களுக்கு நீங்கள் அரசியல் ரீதியான ஒரு முடிவெடுத்து அவர்களை விடுதலை செய்ய முடியாது என்பதை நான் இந்த நேரத்தில் இந்த அரசாங்கத்தையும் கௌரவ அமைச்சரையும் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அவர்கள் கேட்பது குறுகிய கால புனர்வாழ்வின் அடிப்படையில், தாங்கள் புனர்வாழ்வு பெற்றேனும் நாங்கள் வீடு செல்ல வேண்டும் என்று அந்த இளைஞர் ஜோதிகள் கேட்கிறார்கள். அதற்கு சரி, நீங்கள் உங்களுடைய அரசாங்கத்தில் ஒரு தீர்க்கமான நடவடிக்கை எடுக்க வேண்டும். இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் தன்னை கொல்ல வந்தார் என்ற குற்றச்சாட்டில் ஒரே ஒரு அரசியல் கைதியை அரசியல் ரீதியாக ஜனாதிபதி தீர்மானம் எடுத்து விடுதலை செய்திருந்தார். அது வரவேற்கத்தக்க விடயம். ஆனால் அது தனியே ஒருவருக்கு மட்டும் அந்த தீர்மானம் எடுத்ததுக்கு அப்பால் இந்த 105 அரசியல் கைதிகளுக்கும் ஒரு ஒட்டுமொத்த ஒரு தீர்மானம் ஒன்று எடுக்க வேண்டும். அதாவது அண்மையில் கடந்த வருடம் கிளிநொச்சியைச் சேர்ந்த ஆனந்த சுதாகர் என்பவருடைய மனைவி இறந்தார். அவர் சிறையில் இருக்கிறார். அங்கு சென்றபோது அந்த பிள்ளைகள் அப்பாவுடன் செல்ல வழிகிட்டார்கள். வழிகிட்ட போது ஒரு தமிழர்கள் மத்தியில் இலங்கையில் இருக்கின்ற தாயும் இல்லை, தாய் இறந்துட்டார், தகப்பன் சிறைச்சாலையில், அந்த இரண்டு பிள்ளைகள் இன்றும் ஒரு உறவினர்களுடைய வீட்டில் தான் இருக்கிறார்கள். இன்று உங்களுக்கு வடிவாக தெரியும், ஒரு தாய் தகப்பன் இருக்கின்ற பிள்ளைகளே, பெண்களையே இன்றைக்கு சிறுவர்களே பாதுகாப்பாக இல்லை. அப்படி இருக்கின்ற போது தகப்பன் சிறைச்சாலையில் தாய் மரணித்து விட்டார். அதன்படி இருக்கின்ற அந்த சிறு பிள்ளைகள் ஒரு உறவினர்களுடைய வீட்டில் எப்படி அவர்கள் தங்களுடைய இயல்பான வாழ்க்கையை வாழ முடியும்? அந்த சிறுவர்களுக்கு இந்த நாட்டினுடைய அரச தலைவர் ஒரு கிளிநொச்சியில் சந்தித்த போது அந்த பிள்ளைகள் கேட்டிருந்தது, எங்களுடைய அப்பாவை நீங்கள் விடுவீர்களா என்று. அவர் கூறியிருந்தார், சித்திரை வருடத்திற்கு முன்பு வருவதாக கூறினார். சித்திரை வருடத்துக்கு முன்பு உங்களுடைய அப்பா உங்களுடைய வீட்டில் இருப்பார் என்று அவர் கூறிய போது 2018 சித்திரை வருடம் வரவில்லை. சித்திரை புத்தாண்டுக்கு முன்புதான் கூறியிருந்தார். இப்போ தற்பொழுது 2019 சித்திரை புத்தாண்டும் என்னும் 15 நாட்களில் வர இருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயங்கள் தொடர்பாக நாங்கள் பலமுறை கதைத்திருக்கிறோம். தனிப்பட்ட ரீதியாக தாங்களை சந்தித்த போது கூட நாங்கள் இந்த விடயம் தொடர்பாக கதைத்திருக்கிறோம். உண்மையில் நாங்கள் நல்லிணக்கம் உருவாக வேண்டும் என்பதை நாங்கள் விரும்புகின்றோம். ஆனால் நல்லிணக்கம் வர விரும்புகின்ற போது இப்படியான காரணங்களுக்கு அரசாங்கம் ஒரு சரியான பதில் வழங்காமல், சரியான முடிவெடுக்காமல் எப்படி நல்லிணக்க அடிப்படையில் இந்த விடயங்களை கையாள முடியும் என்று நான் கௌரவ அமைச்சர் அவர்களை கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் சிறைச்சாலையில் இருக்கின்ற அதிகாரிகள், சிறைச்சாலையில் இருக்கின்ற அதிகாரிகள் அதிகாரிகள் மாறுகின்ற போது அந்த அரசியல் கைதிகளை வித்தியாசமாக நடைமுறைப்படுத்துகின்ற சூழ்நிலை தான் இருக்கிறது. குறிப்பாக சில அதிகாரிகள் ஒரு சாதாரண ரீதியில் அவர்களை அணுகுவது வழமை. ஆனால் சில அதிகாரிகள் வந்து நீங்கள் எல்டிடி, நீங்கள் இப்படி இருக்க முடியாது அப்படி என்ற ஒரு துவசத்தை வளர்க்குகின்ற, அவர்களை ஒரு அடிமைகளாக எண்ணி அவர்களை வருத்துகின்ற செயல்பாடு ஒரு சில சிறைச்சாலைகளில் இருக்கிறது. நான் 2-3 தினங்களுக்கு முதல் கூட உங்களை பிரதமருடைய அலுவலகத்தில் கண்டு கேட்டிருந்தேன். நான் இந்த சிறைச்சாலைகள் விட தொடர்பாக உங்களுடன் நான் தனிப்பட்ட ரீதியில் அங்குள்ள விடயங்கள் தொடர்பாக கதைக்க வேண்டும் என்று. கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயங்களை நாங்கள் நல்லிணக்கத்தை பற்றி பேசுகின்றோம். ஆனால் அங்கு இந்த யுத்தம் நடைபெற்று 10 வருடங்களாக அவர்கள் தண்டனை அனுபவித்து விட்டார்கள். அவர்கள் தண்டனை இவ்வளவு 10 வருடங்களுக்கு மேலாக 20 வருடங்களிலும் இருந்தும் இருக்கிறார்கள். அப்படியான இருக்கின்றவர்களை ஒரு புனர்வாழ்வு அளிக்கப்பட்டு அவர்களை விடுதலை செய்ய வேண்டும் என்றுதான் தமிழ் மக்கள் சார்பாக நாங்கள் பல தடவைகள்
You have 2 more minutes.
கதைத்திருக்கின்றோம்.
You have 2 minutes.
ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயம் தொடர்பாகவும் நீங்கள் மிக முக்கியமான கவனத்தை எடுக்க வேண்டும். அதே நேரத்தில் அனர்த்த முகாமித்துவ அமைச்சர் ரஞ்சித் மத்துபண்டா அவர்கள் இங்கு இருக்கின்றார். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் அனர்த்த முகாமித்துவ அமைச்சராக இருக்கின்றீர்கள். நான் இந்த பாராளுமன்றத்தில் பல தடவைகள் பேசியிருக்கின்றேன். ஆனால் 2 மாதங்களுக்கு முன்பு மன்னார் மாவட்டத்திலும் முல்லைத்தீவு மாவட்டத்திலும் தீயணைப்பு படைப்பிரிவும் இல்லை, தீயணைப்பு வாகனமும் இல்லை. அப்படி இருக்கின்ற ஒரு மாவட்டம், 2 மாவட்டங்களுக்கே இல்லை. ஒன்று வவுனியால் இருந்து வர வேண்டும், அல்லது யாழ்ப்பாணத்தில் இருந்து அவர்கள் வர வேண்டும். அண்மையில் கூட மன்னாரில் ஒரு அபான்ஸ் நிறுவனம் எரிந்து முடிகின்ற தருவாயில் தான் வவுனியால் இருந்து இந்த சேவை வந்தது. ஆனால் நான் 2 மாதங்களுக்கு முன்பு கௌரவ பிரதமரை இந்த பாராளுமன்றத்தில் கேட்டபோது 2 வாரங்களில் 2 மாவட்டங்களுக்கும் மன்னார் நகரசபைக்கும் முல்லைத்தீவு கரத்துறை பெற்ற பிரதேச சபைக்கும் வழங்குவதாக ஒரு நாட்டினுடைய பிரதமர் இந்த பாராளுமன்றத்தில் வாக்குறுதி அளித்திருந்தார். இரண்டு வாரங்கள் என்று கூறிய அவருடைய வார்த்தை இன்று இரண்டு மாதங்கள் கழிந்துவிட்டது. கௌரவ அமைச்சர் அவர்களே, நாங்கள் இங்கு குறிப்பிட்ட விடயங்கள் எல்லாம் எங்களுடைய பிரதேசங்களில் மக்களினுடைய மிக முக்கியமான அடிப்படை தேவைகளையும் எங்களுடைய மக்கள் கௌரவமாக வாழக்கூடிய வகையில் இருக்கின்ற நடைமுறை பிரச்சனைகள் தொடர்பாக தான் இங்கு நாங்கள் எங்களுடைய கருத்துக்களை முன்வைக்கின்றோம். ஆகவே இந்த கருத்துக்களின் அடிப்படையில் அமைச்சர்கள் அரசாங்கம் கூடின கவனம் எடுத்து இதற்கு உரிய தீர்வை பெறுவதற்கு முயற்சி செய்ய வேண்டும். அப்படி இல்லாவிட்டால் மிகப்பெரிய ஒரு எங்களுடைய மனங்களில் ஒரு நாங்கள் எங்களுடைய இந்த இலங்கைக்குள் அல்லது நாங்கள் எங்களுடைய இந்த அரசாங்கத்துடன் ஒத்து நாங்கள் போக முடியாது அல்லது இந்த இலங்கைக்குள் நாங்கள் வாழ முடியாது என்ற மனநிலை உருவாகக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. பல தடவைகள் பல விடயங்களை கோரியும் சில விடயங்களை பல விடயங்களை நடைமுறைப்படுத்துவதற்கு மிகவும் காலதாமதமாகி கொண்டிருக்கிறது. ஆகவே கௌரவ அனர்த்த முகாமத்து அமைச்சர் அவர்களே, இந்த மாவட்டங்களில் அனர்த்தங்கள் ஏற்படுகின்ற போது வெள்ள அனர்த்தம் ஏற்படுவதற்கு வாய்ப்பு இருக்கிறது. அப்படியான இயற்கை அனர்த்தங்கள் அதைவிட தீயணைப்பு தொடர்பான பிரச்சனைகள் ஏற்படுகின்ற போது அங்கிருக்கின்ற வளப்பற்றாக்குறை
ப்ளீஸ் கன்க்ளூட் நவ்
வளப்பற்றாக்குறை காரணமாக மிகவும் சிரமத்தை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். ஆக கௌரவ அமைச்சர்களை இந்த குறிப்பிட்ட விடயங்களை கருத்தில் கொண்டு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
தேங்க்யூ ஆனரபிள் கரு திலக் மாரப்பன அமாத்தியதுமா உபதுமாரி வினாடி தகத்துனாய்
கருவா நியோஜ கதாநாயக துபனி அது மே இத்தாமத்ம வெதகாத் பயசீஷத்தை கா பிரதமென்ப கியாண்டோனி மே அப்ப அது விவாத கண்ண மே வயசீஷதிகேம அப்பே கரு அமதி திபல நீதி ஜஸ்டிஸ் சம்பந்தேன் அப்பே கரு அது போராட மெத்தினி ராஜ பரிபாலன அமாத்தியாசிய வினுவேன் ரஞ்சித் மத்தியம் பாண்டார அமத்துமாய் மங்கு தன்னை இத்தாமாத்ம கேப்பவீமகின் மே கர்த்தவிய பிலிபந்தவ எதி சிட்டு அமத்தூர் ஏற்றியேட்ட கௌரூத் மங்கு தன்னை பிலியார்கள் இவராய் தரட்டம் கரு நியோஜ கதாநாயகத்துமணி மட்ட லபிலத்தின சுழு காலைய செலகிறேன் மமாத வெடியம்ம மகே கதா விமுகரான பலாபுரத்து வென்னே அதிகாரண சேஸ்திரிய சம்பந்தம் பமனாய் அதிகாரண சேஸ்திரியான கதா கண்ட கூட மங்கித்தானே இது அமத்ம வெதகா கருணு கட்டியிட மட்டப்பேன்னே மே நீத்திய லாஸ் டிலேஸ் அது போம காலையாக கதவேனோ மே நீதி கிரியாத்மக கரலைட்டாங் வரத கரு எக்குவ வெடியம்ம அபராத நீதியே வரத கரு எக்குவ உசாவி திரேட்டுகினல்லா ஒவ்வொட்ட தண்டுவம் பமிழ்மே கர்த்தவிய மங்கித்தானே போகோம காலையாக கிடமா சுயல பலகுத்தேம காரி மம் ஹியனேக்க பெனை அவுருது தாயக்கிருத்தர் அனவா சாமானியங்க நடுவாக் ஆவும் வாசை சம்பூர்ணமாக இவர வேண்டும் இசையில்லாமல் விமர்சனை பட்டங்காரக்கு நைட்டம் சககாரியாக சுமானிங் சுமானிட்ட ஹரி சுமான திகைங் சரியா சுமான திகைகிட்ட சரியாக் அவுருது திகாக்காரி துணாக்காரி மைஸ்திராத் அதிகாரினேட்ட ஒவ்வொட்ட பெமினண்டம சித்த வேணும் இது கூட சுமான திகைகிட்ட சரியாக் ஏம பெமின் லைட்டாங் ரிமான் பாரே ஒவ்வொட்ட கதக்கரண்டு வேணும் அடுகானே அவுருது தக்மே என காலையா அவுருது தக்குத ரிமான் இதில் ஐட்டாங் ஏவென கொட்ட உசாவியட்ட விசுபாஸ்பாரக்கு இதில் இதிரி பார்த்தேலாம் நீதித்த மகத்துருண்ட விஷால முதலாக் வேக்கல்லாம் அந்திமேதி நடுவ அதிகாரனே ஒவ்வொட்ட சோதனா பாத்திரை இதிரி பார்த்துக்கண்ண கொட்ட அவுருது துணாக்காரி அத்தராக்காரி இல்லாம் இட பாசே பால உசாவிய நடுவ பட்டங்காரகனே இவர வேண்டமோ அங்கே தாண்டி தவா உருது ஹாக்கித்தரே ஆடும் இத கோட்டா உருது அட்டாக்கித்தர கிஹில்ல இவரை மீ அபராதி சித்தவுடா தவ சீந்தலா நடுவே தீந்துவ லபினக்கால் இது பசி மீக்கு அப்பேல எதிர்பார்த்த கிருத்தியம் காரிய ஊ வரத காரியாவில் ஐட்டாங் ஏ அப்பேல இவர கரகாண்ட தவா உருது ஹத்தாக்கித்தரே ஆடும் மந்தானே மங்கித்தானே மீ லோகே வின கொஹேவாத் ரட்டக மீ ஆக்காரின் பிரமாத வேணுவாதி கீரட்டம் மே நடு නඩුවක් පවර්ලා හිටන් නඩුව ඉවර කරගන්න. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මං හිතන්නේ ප්‍රථමයෙන්ම අපි සලකලා බලන්න ඕනේ මේ නඩුවල මේ තදබදය. මේ නඩුවල මේ තදබදය මං හිතන්නේ නැති වෙලා තියෙන අපි මේ පොඩි පොඩි නඩු ගංජා සුරුට්ටක් බිව්වත් ඒ මිනිහට ගෙනල්ලා හිටන් ඌව නඩු උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරනවා මිනිහා ඉන්නවා මාස 6ක් විතර රිමාන්ඩ් එකේ ඉන්න ඕනේ. සුළු තුවාලයක් සිද්ධ කරපු නඩුව කවුරුත් ඌට අප දෙන්නේ නැහැ. බන්ධනාගාර ගත කරලා හිටන් ඊට පස්සේ ඒක විමර්ශන කරනවායි කිය කියා ඕක අද ඉන්නවා ඒ මිනිහට නඩු පවරන්න අඩු ගන්න අවුරුද්දක්වත් යනවා. ඊට පස්සේ මේක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරුවොත් එහෙම කාර්ය මට මතකයි හිටපු නීතිපති තුමෙක් මේ පොතක් ලිව්වා නීති උපදෙස් තාම ලැබී නැද්ද මොකද්ද කියලා පොතක්. ඒ වගේ තමයි වෙන්නේ ඉතින් නීති උපදෙස් ලබා ගන්න යනවා වුරුදු පහක් විතර. ඉතින් මේක මහා මම හිතන්නේ මුළු අධිකරණ පද්ධතියම විශාල හැල්ලුවකට ලක් වෙලා හිටන් තියෙන මෙන්න මේ කාරණා නිසයි. මම හිතන්නේ අපි දැන් මේක විසඳුමක් හැටියට මම යෝජනා කරනවා. යම්කිසි කාල සීමාවල් පනවන්න ඕනි මේ නඩු පැවරීමයි නඩු අවසන් කිරීමයි සම්බන්ධයෙන්. එතකොට අපි උදාහරණයක් හැටියට අපි කාල සීමාවක් පැනවුවොත් එහෙම කාර්ය අපරාධය සිද්ධ වෙලා අවුරුද්දක් ඇතුළත විවර්ෂණ ඔක්කොම ඉවර කරලා ඉතින් නඩුව පවරන්නම ඕනේ. එහෙම පැවරුවේ නැත්තම් මං හිතන්නේ විශේෂ අවසරයක් ලබා ගන්න ඕනේ මහාධිකරණයෙන් හරි කොහෙන් හරි වෙන උසාවියකින් එක පවරන්න. එහෙම දැම්මොත් තමයි පොලිසියත් උනන්දු වෙලා හිටන් මේක විමර්ශනය ඉවර කරලා හිටන් ටක් ගාලා මේක තීන්දු කරන්නේ මේක නඩුවක් පවරනවද නැද්ද කියලා. අනිතක මේ රජයේ රස පරීක්ෂකතුමාට මම දන්නවා ඉස්සර හැම භාණ්ඩයක්ම නඩු භාණ්ඩයක්ම ඇරලා එතන තදබදේ වැඩි කරලා හිටන් තුවක්කුවක් තුවක්කුවක්ද කියලා හිටන් අහලා ආන වගේ ප්‍රශ්න තමයි එතෙන්ට යොමු කරන්නේ. ඊට පස්සේ ඔය කසිප්පු නඩු ඔය මත්පැන් තියෙනවද කියලා හිටන් අහලා හිටන් මං හිතන්නේ එක කාලයක් තිබුණා හැම තැනම මත්පැන් බෝතල් පිරලා ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ. දැන් ඉතින් මේ කුඩු නඩු වලට දානවා මේක. ඉතින් මේවට මොකක් හරි කෙටි ක්‍රම හදා ගන්න ඕනේ. කෙටි ක්‍රම හදාගෙන නඩුව කොහොම හරි අවුරුද්දක් ඇතුළත පවරන්න බැරි නම් මං හිතන්නේ ඒ නඩුව එතනින්ම ඉවර කරලා දාන්න ඕනේ. මොකද ඔච්චර සංකීර්ණ නඩු මං හිතන්නේ අද ලංකාවේ තියෙනවයි කියලා. මේ ඕන්නංගේ ඒ වගේ සංකීර්ණ නඩු සිය මේ තැන් තියෙන අපේ තියෙන කේස් ලෝඩ් එකෙන් මං හිතන්නේ ඇත්තටම බොහොම කල්පනා කරලා බලලා කෙස් පැලෙන නීති තර්ක ඉදිරිපත් කළා මේ සලකන්න යුතු නඩු මං හිතන්නේ 100%ක්වත් නැහැ. 99%ක්ම තියෙන්නේ මේ නිකන් සුළු සුළු නඩු. අපි අපේ කාලය ඇත්ත වශයෙන්ම මේවට නිකන් බොරුවට වැය කරලා හිටන් නිකන් මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන එක විතරයි අපි කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ නඩු වලට භාජන වෙලා ඉන්න විත්තිකාරයන්ටත් හරිම අසාධාරණයක්. සුමාන දෙකෙන් දෙකට උසාවියෙන්න ඕනේ. නීතිඥවරුන්ට ගාස්තු ගෙවන්න ඕනේ. ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් වුණාට පස්සේ පෙළක්පලාට ප්‍රාතිකම විභාගයක් තිබුණොත් මහාධිකරණයට ගිහිල්ලා හිටන් මහාධිකරණයේ නඩුව ඉවර වෙන්න තව අවුරුදු 6-7ක්ම යනවාමයි. ඒකෙන් වෙන්නේ මොකද? අන්තිම හරිය වෙනකොට නීතිඥවරුන්ට ගෙවන්නවත් ඒ මිනිහට සල්ලි නැහැ. නීතිඥවරුනුත් ඒ මේ නඩුව අතහැරලා දානවා. ඒ මිනිහා සම්පූර්ණයෙන්ම අසරණ තත්වයකට පත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ අපි නඩු සම්බන්ධයෙන් යම් කිසි කාල සීමාවල් පනවන්න ඕනේ. විමර්ශනය සඳහා අවුරුද්දකට වඩා කාලයක් දෙන්න අරකයි. ඊළඟට නඩුව පැවරුවට පස්සේ ඒක කොහොම හරි විත්තිකාරයාගේ වැරද්ද නෙවෙයි නම් නඩුව ඉවර කරන්න අපි යම් කිසි කාල සීමාවක් දෙන්න ඕනේ උසාවියට. ඒ කාල සීමාව ඇතුළත ඒ නඩුව ඉවර කරන්න බැරි වුණොත් මං හිතන්නේ ඒකයි ඉතාමත්ම සාධාරණයි විත්තිකාරයව නිදොස් කරලා නිදහස් කරලා. මොකද නැත්තම් මේක අවුරුදු ගණන් මේක උසාවියේ මේක තිබුණාම උසාවියටත් ඒක මහා කරදරයක්. මේ විත්තිකාරයටත් කිසිම යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. අනිත් එක මේ වැදගත් කරුණ තමයි ගරු කතානායකතුමනි, මේ බන්ධනාගාරවල තියෙන තදබදය මම දන්නේ. මට මතකයි 1990 ගණන් වල ඉඳලාම වෑයම් දරලා තියෙනවා, විශේෂ පනත් සම්මත කරලා තියෙනවා, හදිසි නීති රෙගුලාසි කරලා තියෙනවා මේ තදබදය මග අරවන්න. ඒක කිසි දෙයක් මම හිතන්නේ වැඩ උනේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ මේ බේල් ඇක්ට් එක මේ අප පනත ගෙනාවා. අප පනතේ පළවෙනි වගන්තියෙම කියවුවොත් එහෙම කාර්ය තේරෙයි. මේ අප පනත ගෙනල්ලා තියෙන්නේ අප ගන්න මිනිස්සුන්ට අප ගන්න පහසු කිරීමටයි. බේල් ඉස් ද රූල් ඇන්ඩ් රිමාන්ඩ් ඉස් ද එක්සෙප්ෂන් කියලා තමයි තියෙන්නේ ඒක පළවෙනි වගන්තිය. හැබැයි ඒක ක්‍රියාත්මක කරනකොට ඒකේ විරුද්ධ පැත්ත තමයි වෙන්නේ. අද මහේස්ත්‍රාත්තුමන්ලා ගේ ඉදිරියට සකකරයක ඉදිරිපත් කරපු හැටියේ විශාල තර්ක ඉදිරිපත් කරලා වෑයමක් දරා ගන්න ඕනේ මිනිහට අපයක් ලබා ගන්න. මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා අර අනුරපිය දර්ශය ආපා මන්ත්‍රීතුමා කියපු එක. අද රිමාන් භාරය තමයි වරදක් මේ දඬුවමක් හැටියට සැලකෙන්නේ. රිමාන් භාරයට මිනිහෙක්ව පවරනවා නම් ඒ රිමාන් භාරයට පවරන්න ඕනේ එක්කෝ ඔහු සාක්ෂිකාරය එක්කට බලපෑම් පාතලෙන් නඩුව හෑන්ඩු කරන්න හදන නිසා හෝ නැත්නම් උසාවියට ඉදිරිපත් වෙන්නේ නැතුව ඉඳී කියන පදනම් මත වැනි වළංගු හේතු මත තමයි අපනුදී ඔහු රිමාන්ඩ් කරන්න ඕනේ. හැබැයි උසාවියට එන්නේ නැතුව ඉඳී කියලා නම් කියන්නත් බෑ. මොකද උසාවියට ওই නඩුව උසාවිය අන්තිමට අවසන් වෙනකොට අවුරුදු 15ක් විතර යනවා. ඉතින් එහෙමනම් ඉතින් යා උසාවියට එන්නේ නැහැයි කියන පදනම් මත රිමාන්ඩ් භාරය තියා ගන්නව නම් අවුරුදු 15ක්ම රිමාන්ඩ් එකේ තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි සාක්ෂිකාරයන්ට බලපෑම් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් සාක්ෂිකාරයට බලපෑම් ඉදිරිපත් කරනවා නම් එහෙම කාරිය නේද? පළවෙනි දවසේ දෙවෙනි දවසේම නඩුව පැවරුවට පස්සෙත් ਉਹ සාක්ෂිකාරයන්ට බලපෑම් ඉදිරිපත් කළා. නඩුව මේ බාල්තු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේව බොරු හේතු. ඇත්තම කිව්වොත් එහෙම කාරිය අද කෙනෙක්ව බන්ධනාගාරගත කරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, ඔහුට දඬුවමක් වගේ දෙන්න කියලා පෙන්වන්න. ඉතින් මං හිතන්නේ මේ ආකල්පය අපි වෙනස් කරන්න ඕනි. මේවා හරි ගස්සන නම් මම දන්නවා පිට රටවල් වල එංගලන්තේම කාර්ය ක්‍රමවේද තියෙනවා. මේ ඉහළ උසාවි වලින් ඉහළ උසාවි වලින් ඔවුන් අධීක්ෂණය කරන 15 උසාවි වලට ප්‍රැක්ටිස් ඩිරෙක්ෂන් කියලා නියෝග මාලාවක් නිකුත් කරන්න පුළුවන්. එතකොට මේ අපේ අභියාචන අධිකරණයේ හරි සාධිකරණයේ හරි මේක ගැන කල්පනා කරලා බලලා මේවට විසඳුම් හැටියට මෙන්න මේ ආකල්ප අපි අනුගමනය කරන්න ඕනේ කියලා මම හිතන්නේ. නියෝග නිකුත් කරන්න අපි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ, නීති සම්පාදනය කරන්න ඕනේ. මේ මහේස්ත්‍රාත්වරුන්ට ඔවුන්ට මේ පිළිබඳව මේ නඩු සරල ක්‍රමයකට අවසන් කරන හැටි නඩුවල ওই විත්තිකාරයන්ට ওই බන්ධනාගාර තදබදයේ මගහරවා ගැනීම නිසා සඳහා ගත යුතු පියවර මොනවද කියන එක පිළිබඳව කරුණු දක්වලා හිටන් ඒගොල්ලන්ට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට. ඒවා නිකුත් කරන්නේ ඒ මහේස්ත්‍රාත් අධිකරණ පිළිබඳව අධීක්ෂණය පවත්වන ශ්‍රේෂ්ඨ අධිකරණයයි අභියාචන අධිකරණයයි ඒ වගේ උසස් අධිකරණවල විචාරකවරු මේවා ගැන සැලකලා බලලා ඒ පහළ නඩුකාරවරුන්ට උපදෙස් මාලාවක් ප්‍රැක්ටිස් ඩිරෙක්ෂන් කියලා තමයි ඒක ඉංග්‍රීසි කියන්නේ. ඒ වගේ ක්‍රමවේදයකින් ඒගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට තමයි මේ නඩු විසඳීම මේවා කරන්න ඕනේ.
ඔබතුමා තව විනාඩියක් තියෙනවා.
ඒ වගේම තව එකක් කිව යුතුයි රුව කතානායකතුමනි, මේ නීතිය මෙච්චර මේ ඔය මේ තදබදේ ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ අපේ නීතිඥ අපේ නඩුකාරතුමන්ලටයි නීතිඥ මහත්වරුන්ටයි මේ නීති ශ්‍රේෂ්ඨයේ ඉන්න සෑම කෙනෙකුටම නීතියේ දැනුමේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. මොකද මේ දැන් තීර මං අර කලින් කිව්වා වගේ 99%ක්ම නඩුව ඇවිල්ලා ඉතම ඒ ඉතාමත්ම සුළු නඩුව. සුළු තුවාල කිරීම එහෙම නැත්නම් පොඩි ක්‍රිමිනල් රෙස්පොන්ස් එකක් සුළු වංචාවක් මේකට මේ විශාල නීති තර්ක අවශ්‍ය කරන්නේ නැහැ. මේකට නිකන් සාමාන්‍ය දැනුම තියෙන ඕනෑ මිනිහෙකුට පුළුවන් මේක විනිශ්චය කරලා හිටම් මේක හරි වැරද්ද තෝරගන්න. ඉතින් මෙතන අවශ්‍ය කරන්නේ ලොකු මේ නීති දැනුමක් නෙමෙයි. සාමාන්‍ය දැනුමයි ආකල්ප වෙනසක්. මං හිතන්නේ ආකල්ප වෙනසක් තමයි අපි ඇති කරන්න ඕනේ මේ හැමෝම ලව්ව මේක ඉතාමත්ම සරල විදියට මේ ගැන කල්පනා කරලා බලලා යුක්තිය ඉෂ්ට වෙන හැටියට සාධාරණත්වයක් හැමෝටම දෙන්නේ කියන ඒ ආකල්පයෙන් තමයි අපි මේ වැඩවලට අපි අවතීර්ණ විය යුත්තේ. බොහොම ස්තුතියි ගරු කතානායක.
බොහොම ස්තුතියි. Honorable Selvan Adekarnathan, you have 5 minutes.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்று நீதிகள் மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு தொடர்பாக சில கருத்துக்களை சொல்லலாம் என்றிருக்கின்றேன். வலிமையாக எங்களுடைய குரல்கள் எங்களுடைய சிறையில் இருக்கின்ற அரசியல் கைதிகள் தொடர்பாக என்றைக்கும் ஒலித்து கொண்டிருக்கின்ற ஒரு விடயம். எங்களுடைய அமைச்சர் அவர்கள் இது தொடர்பாக பல வருடங்களாக இந்த சிறைச்சாலைகள் மறுசீரமைப்பு தொடர்பிலே அவருடைய அமைச்சு என்பது தொடர்ச்சியாக இருந்து வருகின்ற ஒரு அமையார் என்ற வகையிலே எங்களுடைய அரசியல் கைதிகள் விவகாரம் சம்பந்தமாக அவர்களுடைய விடுதலை சம்பந்தமாக என்ன நடவடிக்கைகளை மேற்கொள்ள இருக்கிறீர்கள் என்பதை இந்த உங்களுடைய இந்த விவாதத்திலே உங்களுடைய பதிலை நாங்கள் எதிர்பார்த்திருக்கின்றோம். ஏனென்றால் நான் நினைக்கின்றேன் எனது புத்தி கட்டியவரை ஒரு சிறை கைதி அல்லது ஆயுள் கைதி குறைந்தது 25 வருடங்கள் மட்டும்தான் சிறையிலே வாழ முடியும், அவர்கள் இருக்க முடியும், அதன் பின்பு அவர்கள் விடுதலை செய்ய வேண்டும் என்பது ஒரு சட்டத்தின் நியதியாக இருக்கும். அந்த சட்டத்தின் நியதியின் அடிப்படையில் ஒரு ஆயுள் கைதிக்கு இவ்வளவு வருஷம் என்று நிர்ணயிக்கப்பட்ட ஒரு நிலையில் இன்றைக்கு எங்களுடைய அரசியல் கைதிகள் நீண்ட நாளமாக குறிப்பாக 24 வருஷங்களுக்கு மேலாக சிறையிலே இருக்கிறார். இந்த நிலைப்பாட்டிலே இலங்கையின் சட்டம் என்பது எந்த அளவிலே அவர்களுக்கு ஒத்துப்போகிறது என்பதை பார்க்கின்ற போது இந்த சட்டத்திற்கு முரணான வகையில்தான் அவர்கள் உள்ளே இருக்கிறார்கள் என்பது என்னுடைய கருத்து. எனக்கு சரியாக தெரியவில்லை எத்தனை வருடங்கள் ஒரு ஆயுள் கைதிக்கு சிறையிலே இருக்க வேண்டும் என்பது எனக்கு தெரியவில்லை. இருந்தாலும் என்னுடைய அந்த கணப்பின் பிரகாரம் அந்த அரசியல் கைதிகள் சட்டத்திற்கு மாறான ஒரு நிலையிலே தான் உள்ளே வைக்கப்பட்டிருக்கிறார். அவர்கள் மீது வைக்கப்பட்ட அந்த பயங்கரவாத தடைச்சட்டத்திற்கு அந்த பயங்கரவாத தடைச்சட்டத்தின் ஊடாக அவர்கள் விசாரிக்கப்படுகின்ற அந்த நிலையிலும் விசாரணை இல்லாமல் பல பேர் இருந்து கொண்டிருக்கிறார். ஆகவே இந்த எங்களுடைய அமைச்சர் அம்மணி அவர்கள் இந்த எத்தனை வருட காலங்கள் ஒரு ஒரு ஆயுள் கைதி இருக்க முடியும், அதைவிட அந்த ஆயுள் கைதி அதன் பின்பு விடுதலையாக போகின்ற வருடங்களை நீங்கள் சொன்னால் நல்லா இருக்கும் என்று நான் நினைக்கின்றேன். ஏனென்றால் அந்த அடிப்படையிலே நீங்கள் அந்த கருத்தை கொள்ள வேண்டும். ஏனென்றால் இந்த சட்டத்திற்கு முரணான வகையிலே நீங்கள் உங்களுடைய காலத்திலே அது இருக்கக்கூடாது என்பது எங்களுடைய கருத்து. அந்த வகையிலே எங்களுடைய மிகவும் அதிலே பல பிரச்சனைகளை அவர்கள் எதிர்கொள்கிறார். ஒன்று பெனடோல் ஒரு கன பேரை பார்க்கின்ற போது இந்த செல்கள் அவர்களுடைய தலையிலும் அவயவங்களிலும் இருக்கிறது. அதனால் ஏற்படுகின்ற வலிக்கு பெனடோல் தான் கொடுக்கிறார். அப்படியான ஒரு நிலை இருக்கிறது. கண் பார்வையற்ற அல்லது கண்ணை பரிசோதனை செய்கின்ற நிலை இருக்கின்ற போது அதுவும் அவர்களுக்கு மறுக்கப்படுகிறது. அதைவிட தன்னுடைய மனைவி குழந்தைகளை பார்க்க முடியாமல் வருஷக்கணக்கிலே உள்ளே இருக்கின்ற அந்த அப்பாவி வெறும் சாப்பாடும் வெறும் ஏதோ ஒரு வகையிலே உதவி செய்தார்கள் என்ற அந்த அடிப்படையிலே இந்த நாட்டிலே மிகவும் பயங்கரமான ஒரு சட்டத்திற்கு கீழ் எந்த ஒரு அடிப்படை வசதியும் இல்லாமல் எங்களுடைய அரசியல் கைதிகளை வைத்திருப்பது என்பது உண்மையிலே அம்மையார் அவர்கள் நீங்கள் அதிலே கவனம் செலுத்த வேண்டும். அவருடைய வைத்திய செயல்பாடுகளிலே நீங்கள் கவனம் செலுத்த வேண்டும். அந்த அந்த குடும்பங்கள் அவர்களை பார்ப்பதற்கு கூட வறுமை கோட்டிலே இருக்கின்ற சாப்பாட்டிற்கு கூட அன்றாடம் இயலாமல் இருக்கின்ற அந்த குடும்பங்கள் அவர்களை பார்ப்பதற்கு கூட முடியாமல் இருக்கிறார். இதிலே அந்த அந்த பல வருடங்களாக இருக்கின்ற அந்த குடும்பங்களை இனங்கண்டு அவர்களுக்கு ஏதாவது உதவி செய்ய முடியுமா என்பது அமைச்சர் அவர்கள் கருத்தில் கொள்ள வேண்டும். ஏனென்றால் உண்மையிலே தன்னுடைய குழந்தைகளை வளர்ப்பதற்கும் அந்த தாய் அந்த மனைவி மிகவும் சிரமப்படுகிறார். அந்த வகையிலே எங்களுடைய அந்த அரசியல் கைதிகளின் உளரீதியான பாதிப்பு என்பது அவர்களுக்கு மட்டுமல்ல அவர்களை சார்ந்த குடும்பங்களுக்கும் எங்களுக்கும் இருக்கிறது. ஏனென்றால் அது ஒரு பாரிய பிரச்சனையாக இன்றைக்கு இருந்து கொண்டிருக்கிறது. அது ஐநா வரைக்கும் சென்றிருக்கிறது என்பதை நான் இங்கு நினைவு கூற விரும்புகின்றேன். ஆகவே இந்த விடயத்திலே இந்த அரசாங்கம் அவர்கள் சம்பந்தமாக ஒரு விடுதலையை வெகு விரைவிலே செய்ய வேண்டும், அல்லது ஒரு பொது மன்னிப்பின் அடிப்படையிலே அவர்கள் விடுதலை செய்யப்பட வேண்டும், அல்லது அவர்களுக்கு புனர்வாழ்வு அளிக்கப்பட்டு அவர்கள் விடுதலை செய்யப்படுவதற்கான ஆவணையை செய்ய வேண்டும் என்பதை நான் தயவாக உங்களிடம் கேட்டுக்கொள்கிறேன். அது மட்டுமல்ல, தயவு செய்து அரசியல் கைதிகள் இல்லை என்று யாரும் சொல்லிவிட வேண்டாம். அந்த வகையிலே அவர்கள் உண்மையிலே ஒரு ஒரு தங்களுடைய ஒரு தியாக உணர்வின் அடிப்படையில் ஒரு விடுதலையை நோக்கியின் அடிப்படையிலே செயல்பட்டவர்கள். அதனால்தான் நாங்களும் அவர்களை மதிக்கின்றோம். அதனால்தான் அவர்களை அரசியல் கைதிகள் என்று நாங்கள் அழைக்கின்றோம். ஆகவே அரசாங்கம் அதை முற்று முழுசாக மறுக்கக்கூடாது என்பது எங்களுடைய கருத்து. ஆகவே இந்த விடயத்திலே அவர்களுடைய விடுதலை சம்பந்தமாக அரசாங்கம் சரியான முடிவை இன்றைக்கு என்ன செய்யப்போகிறார்கள் என்பதை எங்களுடைய அமைச்சர் அம்மணி அவர்கள் இறுதி அவருடைய உரையிலே சொல்ல வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ගරු ජානක වක්කුමර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අපේ ආපදා කළමනාකරණ ඇමතිතුමාට මගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. 2017 ගං අතුරෙන් සහ නායගිය පුජ්ජලින්ගේ ඉඩම් දෙන එකයි ගෙවල් හදන එකයි ඇමතිතුමා දැන් තාම දෙකෙන් පංකුක්වත් කරලා නැහැ. දැන් මේ මැයි මාසෙ වෙනකොට අවුරුදු දෙකක් වෙනවා. මම දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බැලුවා අයගම ගෙවල් කැඩිච්ච අයට අලුතෙන් ගෙවල් හදන්න 264ක් තිබුණා. තාම 154 දිනෙකගේ කටයුතු තාමත් ඒත් කෙරීගෙන යනවා. 113 දිනෙකට තාම ඉඩමක් දෙන්නවත් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ඒ අය කැමතිනම් එක දනක මේ තට්ටු නිවාස ක්‍රමයක් හෝ ලබලා දීලා, ඒ කියන්නේ නගරයක් කිට්ටුවක මේ ප්‍රශ්නේ දැන් අවුරුදු දෙකක් වෙනවා විසඳලා දෙන්න කියලා. ඒ වගේම අපේ කලවානෙත් එහෙමයි. ඒ ඉඩම් තියෙන තැම් ගිහින් බැලුවාම භූවිද්‍යාවකින් කියනවා මෙතන හදන්න හොඳ නැහැ, නාය යනවා කියලා. ඉතින් මේ මගේ මැතිවරණ කොට්ටාසේ වැඩිහර තියෙන කඳු. ඒ කඳු වල ගොඩක් තැන් වල බැලුවාම නාය යන තැන් තමයි තියෙන්නේ. ඒසා නාය යන්නේ නැති ප්‍රදේශයක තමයි අලුතෙන් අපි හදන්න ඕනේ. මොකද පහුගිය ඒ 2017 මැයි මාසේ නායගිය එක තැනකට මම ගියාම කිව්වා මේ තුන්වෙනි වතාවට ආවේ කියලා. ඒ කියන්නේ එයාට හදලා දීපු ගෙවල් තුනම නාය යන තැන්වල වෙලා තියෙනවා. ඉතින් දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අපේ දිස්ත්‍රික්කේම මේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ අර වගේ වැඩ පිළිවෙලක් හරි කරලා දෙන්න කියලා. ඒ එක්කම එමතුමා තව ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු ඒ ගං අතුරෙන් හා නායගිය වෙලේ ඒ අයට ප්‍රතිපාදන දෙනකොට මුලින්ම මුදලක් දෙනවා. ඉතින් ඒ අයගේ හිතුණා මගේ මේ තක්සේරු කරපු මුදල ඒගොල්ලෝ ඉදිරිපත් කරපු මුදලට අඩුම ගන්න සමාන මුදලක් හරි හම්බ වෙයි කියලා. දැන් පෙරක් අයට කියනවා ඔයාට දෙන්න තියෙන මුදල දීලා ඉවරයි කියලා. ඒ කියන්නේ රුපියල් 5000ක් හරි 10000ක් හරි මුලින් දුන්නා නම් දැන් නැහැ කියනවා. දැන් ඒ අය ගිහින් කිව්වහන් කියනවා ඒ දවස්වල කියන්න ඕනේ කියලා.
ගරු ඇමතුම
අපිට ඉඩම් හොයාගන්න තියෙන අමාරුව අපි කැමැති ඒගොල්ලන්ට මුදලක් දෙන්න අපි ඉඩමට ලක්ෂ 4ක් ගෙවනවා ඒ අයට ඉඩම් හොයාගන්න ඕන අපිට ඉඩම දීලා ගෙටත් මුදල් දෙන්න පුළුවන් ඔබ ඊළඟ කාරණේ තමයි ඔය රක්ෂණ භාරකාරල මුදලි වන්දිය පියල් 10000ක මූලික ගෙවීමක් අපි කරනවා අපි ඒ සම්බන්ධව අපි දැක්ක හුඟක් වෙලාවල් වලට 10000ක රක්ෂණ භාරකාරල මුදලට තක්සේරිය යුවෙන් පස්සේ අඩුවෙන් මුදල් ගෙවන්නේ ඒ සම්බන්ධව අපි දැන් සාකච්ඡා කීපයක් පවත්වලා තියෙනවා මීට පස්සේ අපි ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්න මේ අවුරුද්දේ අපි මිලියන 500යි රක්ෂණ භාරකාරල මුදලේ අපේ වාරිකය මේ සැරේ මිලියන 1500ක් කරනවා වැඩි කරලා තියෙනවා ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නේ අපිට
එතන ඔහම මේ අර අසාධාරණට ලක් වෙච්ච ඒගොල්ලන්ට යම්කිසි සාධාරණයක් කරලා දෙන්න පුළුවන්ද මොකද මේ ඇමතුමියක් දන්නවා කුකුලේ ගඟ ඒ කිට්ටුව ගෙවල් ඔලුව අහල උඩින් ගියා එයාටත් 10000යි එතකොට මේ බඩු මුට්ටු ඒ ඒ එයාට මොකුත් හම්බ වෙන්නේ නැහැ ඒ වගේම මේ ලක්ෂ 4ට ඇමතුමා ඉඩමක් ගන්න අමාරුයි පර්චස් 10000ක් මම කියන්නේ ඒ ප්‍රදේශයේ වටිනාකමට දැන්ට තියෙන වටිනාකමට තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු කළා. ඒ තක්සේරු මුදල දුන්නොත් ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. ඉඩම් කෑල්ලක් ගන්න කියන්නේ ලක්ෂ 7ක් 8ක් දීලා ගේ හදා ගන්න වෙන්නේ. ඒ නිසා මේ දෙන ලක්ෂ 4 ඒ පෙරක් තැන් වලට ඇති. ඒ කියන්නේ දුෂ්කර පැති වලට. ඒ අය ඉන්න ප්‍රදේශයේ බැලුවම ගන්න බෑ. ඒ නිසා මම ඔබතුමාන් කියන තක්සේරු දෙපාර්තමේන්තුව හරි තක්සේරු කළා. ඒ හොඳයි. ඒකයි අපි ඔක්කොම තියෙනවා ඔය අපි ඇමතුමිරත් ඔය ප්‍රශ්නේ තියෙනවා ඒ නිසා ඒ ප්‍රශ්නේ විසඳන්න දැන් අවුරුදු දෙකක් ගොඩක් දැන් ආයේ ඇමතුමා ඉන්නේ පරණ ගෙදෙට්ට ගිහිල්ලා ඒ කියන්නේ ආයේ යනවා කිව්වේ තන දැන් ඉන්නේ දැන් මේ පායනවා පායපු ගාම මේ මාසේ යනකොට ආයේ වහිනවා ඊගවට ආයේ වෙන්නේ එයා මේ නායට අහු වෙනවා ඒ නිසා මම ඔබතුමාන් ඉල්ලනවා ඉක්මන් පියවරක් ගන්න කියලා අපේ දිස්ත්‍රික්කයේම ඇමතුමිය මේ බන්දරාගාර හා අධිකරණ ඔබතුමිය මම ඉල්ලනවා රත්නපුරේ කුරුවිට බන්දනාගාරය. එමෙතුම මේ බන්දනාගාර සාමාන්‍යයෙන් පහසුකම් තියෙන 350ක් 400ක් විතර තමයි රැඳවියන් දාන්න පුළුවන්. අද දවසෙත් ඉන්නවා 765ක්. 900ක් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒක නිසා මම ඔබතුමෙන් ඉල්ලනවා ගොඩ රැගිල්ලක් හරි අදල් දැම්. මොකද මේ රැඳවියන් කියන්නේ මේ ඔක්කොම වරදකාරවෝ නෙමෙයි. කවුරු හරි බොරු පැමිණිල්ලක් ගිහින් දැම්මත් ඒ අය රිමන් කරනවා. ඒකට මේ ඒ රිමන් කරන අය ඒ අයට ඉන්න අඩුම ගන්න ඉඳා ගන්නවා පහසුකමක් නැහැ ඒ නිසා මේ 350ක් විතර දාන්න පුළුවන් තැන 900ක් දැම්මම එයාට නිදා ගන්නවා පහසුකමක් නැහැ ඔබතුමෙන් ඉල්ලනවා ඔබතුමගේ කාලේ මේ ගොඩනැගිල්ලක් හරි හදලා දෙන්න කියලා ඒ වගේම කලවාන උසාවිය එමෙතන එක දවසයි තියෙන්නේ දැන් මම දන්නවා මේක ඉක්මනින් කරගෙන යන්න යනවා කියලා මම කියන දින පහම මේ උසාවිය පවත්වන්න එහෙම නැත්නම් කලවාන ප්‍රදේශයේ ඒ අය රත්නපුරේට අනිත් දවස් 4ම එන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි වෙච්ච ගාමම පොලිසියට තියෙන්නේ රත්නපුරේට ගේන්න වෙනවා. ඒ නිසා ඔබතුමෙන් ඉල්ලනවා දින පහක්. මේ දින පහෙන් මේ උසාවිය පැවැත්වුවොත් අපි අර රඹුක පැත්ත ඒ ප්‍රදේශයේ ඉන්න අයට කිලෝමීටර් 100ක් විතර එන්න ඕනේ නැත්නම් රත්නපුරේට. ඒක නිසා මේ උසාවිය මේ දින පහම පැවැත්වුවොත් ඒ අයට ඒකේ පහසුකමක් ලැබෙයි. ඒකම ඔබතුමෙන් ඉල්ලනවා ඉඩම් ප්‍රශ්න මේ ඉඩම් නඩු પરම්පරා දෙක තුනක් යනවා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ දැන් 100 ඉඳන් ඉඩම් නඩු කියනවා තාම මුණුපුරාටවත් ඒ ඉඩම් නඩුව විසඳා ගන්න බැරි වෙලා තියෙනවා පුංචි ප්‍රශ්න තියෙන්නේ
ඔබතුමාගේ කාලය අවසන්ය කරමු
හැබැයි ඒ ප්‍රශ්න විසඳනකොට උසාවියේ නඩුව දාපු ඒගොල්ල ජීවතුන් අතර නැහැ ඒ නිසා මෙන්න මේවට අර මහාධිකරණ හදනවා වගේ ඔබතුමෙන් ඉල්ලනවා ඒ මේ ප්‍රශ්න විසඳන්න අධිකරණ හදලා හරි ඉතා ඉක්මනින් මේ ඉඩම් ප්‍රශ්න ගැටලු විසඳන්න එහෙම නැත්නම් මිනිස්සු වැඩි හරියක් මැරෙනවා මේක නිසා අපේ අයගම් ප්‍රදේශයේ මායිම් මේ ප්‍රශ්නෙට මේ කැත්තෙන් ගහලා තම මිනිස්සෙක් මැරුවා ඒ නිසා මේ මායිම් ප්‍රශ්න කියන පුංචි ප්‍රශ්න මේවා විසඳන්න නැති වුණාම මිනිස්සු නිකන් ඉඩමේ මායිමටත් මිනි මරා ගන්නවා ඒ නිසා මේ ගැටලු ඉක්මනින්ම විසඳන්න කටයුතු කරන්න කියලා ඉල්ලමින් මනින්න ස්තුතියි
බොහොම ස්තුතියි ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔව් ගරු ඇමතුමේ රුතරතක් අතුකරලා ඇමතුමේ
ගරු මන්ත්‍රීතුමා මගේ දිස්ත්‍රික්කයේ හින්දා මං හිතන්නේ ඉන්නේ නැහනේ යනවනේ හින්දා විනාඩියක් කියන්න මේ වෙනකොට කලවාන අධිකරණය ස්ථීර අධිකරණයක් බවට පත් කරන්න සියලුම කටයුතු කළා අයගම කලවාන සහ රක්වාන පොලිස් බලප්‍රදේශ වලින් කොටසක් හදලා විශේෂ අධිකරණ බලප්‍රදේශයක් හැටියට දැන් ගැසට් කරලත් ඉවරයි ඒක දෙවනි එක අපේ රජයේ ප්‍රතිපත්තිය බන්ධනාගාර වැඩි කිරීම නෙමෙයි සාමාන්‍යයෙන් බන්ධනාගාර රටේ තියෙන 22ක් විතරම හදලා තියෙන්නේ 8000ක විතර ප්‍රමාණයක් රඳවන්න හැබැයි දැන් ඉන්නවා 23000ක් අපි පුළුවන් තරම් උපරිම උත්සාහයක් ගන්න රටේ වැරදි පිළිබඳව අවබෝධයක් පොඩි කාලේ ඉඳලම පාසල් කාලය තුලම දනුවක් කළා බන්ධනාගාර වැඩි කරන එක සහ ගොඩනගන එක අඩු කරන්න. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා මේවා අවුරුදු 150ක 200ක විතර නීති රාශියක් එන්නේ විශේෂයෙන්ම සබරගමු පළාතේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ගොඩාක් ඉඩම්වල අයිතිය තියෙන විහාර දේවාලගම් පනත යටතේ. ඉතින් මේවා සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කළා තමයි අපි මේ අවුරුදු 4ට මට අවුරුදු 1කමාරට මට ඔක්කොම කරන්න අමාරුයි. හැබැයි සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා තියෙනවා කියන එක ඔබතුමාගේ දැන ගැනීමට මම කියනවා.
බොහොම ස්තුතියි. ගරු විශේෂහෙරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණ අමාත්‍යාංශය ගැන හැමදාම කතා කරන නිසා මම කැමති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පිළිබඳ ගැටලු කීපයක් මතු කරන්න. එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කවුරුත් දන්නවා අපේ රටේ සියලු ජනතාවගේ දුක් ගැනවිලි අහන ප්‍රධාන පුද්ගලයා තමයි ඔම්බුඩ්ස්මන්වරයා. ඔම්බුඩ්ස්මන්වරයා පත් කරන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව මගින්. ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරන ඔම්බුඩ්ස්මන්වරයාගේ ප්‍රශ්නවලටත් රාජ්‍ය පරිපාලනයේ හරියට මැදිහත් වෙලා නැහැ. මේ වර්තමාන ඔම්බුඩ්ස්මන්වරයා පත් කරනු ලබන්නේ ජනවාරි 10 වෙනිදා. ඒ ධූරය සඳහා වෙන්වෙච්ච වාහනයක් තියෙනවා. ඉතින් වාහනේ පරණ වාහනයක් තමයි. නමුත් කෙසේ හරි වාහනයක් තියෙනවා. හැබැයි මේ වාහනේට ඕනි කරන රියදුරෙක් ඕනේ. රියදුරෙක් නැතුව ඒ වාහනේ දුවන්න බෑනේ. රියදුරෙක් ලබා දීමේ වගකීම තියෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට. එතකොට ඒකාබද්ධ අධ්‍යක්ෂවරියට තමයි එහි ප්‍රධාන වක්කීම වැටෙන්නේ. රියදුරු දෙන්නෙක්ගේ පුරප්පාඩුවක් මේ කාඩර් එකේ තියෙනවා. ගරු ඇමතුමා අපේක හොඳයි. මා අවධානය යොමු කරේ අපි කාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන ව්‍යවස්ථා සභාව මගින් පත්කිරීම කරනු ලබන ඔම්බුඩ්ස්මන්වරයාගේ දුක් ගැනවිලි. ඉතින් එතුමාගේ වාහනයට රියදුරෙක් ලබා දෙන්න තවම බැරි වෙලා තියෙනවා. මාස 2යි දවස් 20ක් ගත වෙලා. රියදුරෙක් ඉල්ලුවට පස්සේ රියදුරෙක් දීලා තියෙනවා උසාවියේ හිටපු රියදුරෙක්ව. ඒ උසාවියේ රියදුරාව හાર્ට් පේෂන්ට් කෙනෙක්. එතුමා මෙඩිකල් ඒ රියදුරු මහත්මයා මෙඩිකල් ඉන්නේ කෙනෙක්. ඉතින් එතුමා එතනින් නිදහස් වෙන්නේ නැහැ.
ගරුතුමත්
සිම ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්. අපි හොඳ එක්කනේ දෙන්න.
දීලා නැහැ. හරි. ඔබතුමා දන්න අපි දන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නෑ තමයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාස 2යි දවස් 20ක් යනකම්.
මොකද රියදුරා යද්දී අපි දන්නේ නැහැ යට හાર્ට් එකක් තියෙනවද නැද්ද කියලා. ඉතින් හොඳ රියදුරෙක් දෙන්න.
දීලා නැහැ. ජනවාරි 10 වෙනිදා පත්වීම අද අප්‍රේල් 1 වෙනිදා. ඉතින් අප්‍රේල් 1 වෙනිදා ඔබතුමා මේ බොරු කියන්නේ නැහනේ. ඒ නිසා තාම දීලා නැහැ. ඒ නිසා තාම දීලා තියෙන කෙනා අනියුක්තයක් කරලා තියෙනවා. ඉතින් අනියුක්තය ඇත්තටම රෝගී රියදුරෙක්. ඒ රෝගී රියදුරාට එතනින් නිදහස් වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා තවමත් ඒ ප්‍රශ්නේ විසඳෙලා නැහැ. ඉතින් මම මේ මතු කරේ රටේ සාමාන්‍ය ජනතාවගේ මිලියන 22ක් වෙන ජනතාවගේ දුක් ගැනවිලි වලට ඇහුම්කන් දෙන්න, ඒවට විසඳුම් ලබා දෙන්න අපිම පත් කරන ලබන ඔම්බුඩ්ස්මන්වරයාගේ දුක් ගැනවිල්ලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මාස 2යි දවස් 20ක් යනකම් උත්තරයක් දීලා නැහැ. තේහු තත්ත්වයක් යටතේ තමයි අපිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම අනුතුමාගේ අවධානය යොමු කරනවා ඉක්මනින් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. ඉතින් මේක නම් පරිපාලනයේ යන විදිහ එතකොට කොහොමද කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන්නේ? ජනතාවගේ සේවාව කාර්යක්ෂම ඉටු කරන්න බැරි වෙනවා. ඔම්බුඩ්ස්මන්වරයාගේ රියදුරෙක් ලබා දෙන්නත් මාස 2යි දවස් 20ක් ගත වෙනවා නම් අදත් තාම නැති නිසා. ඒ නිසා ඒක ඉක්මනින් ලබා දෙන්න කියන අවධානය යොමු කරනවා. ඊළඟට ගරු ඇමතුමනි ඔබතුමත් ඉතා පැහැදිලිව එකඟ වුණා. ඔබතුමා මේ දුක් ගැනවිල්ල සාධාරණයි කියලා පිළිගත්තා. ඒකට වහාම විසඳුම් ලබා දෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා පොරොන්දු වුණා මීට පෙර අවස්ථාවලදී. නමුත් තවමත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. මේ අයවැය තුලින් විශ්‍රාමිකයන්ගේ වැටු විෂමතාවයේ පිළිබඳ යම් යම් සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. එනමුත් 2015 වර්ෂයේ තුල විශ්‍රාම ගිය රජයේ සේවකයෝ ඒ රජයේ සේවකයන්ට අදාළ කරන ඒ දීමනාව මූලික වැටුපට එකතු වෙන එක අද වෙනකන් සිද්ධ වෙලා නැහැ.
නැත්නම් මෙවර ආයේ යෝජනාවල ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් දීලා තියෙනවා මම පැහැදිලි කරන්නම් ඒ කතාවේදී.
දැයි එනිසා දැන් ඇත්තම ගත්තොත් 2016 ජනවාරි පළවෙනිදෙන් පස්සේ විශ්‍රාම ගියාය අතර සහ 2015 වසර තුල විශ්‍රාම ගියාය අතර වැටු විෂමතාවයේ රුපියල් 7000ක් විතර වෙනවා. එනිසා මේ අයට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා. ඊටත් වඩා ප්‍රශ්නේ තියෙන ගරු ඇමතුමනි අග්‍රහාර රක්ෂණය. ඒ අග්‍රහාර රක්ෂණය මේ අයට නැති වෙලා තියෙනවා. එතකොට 2016 එකයි එකින් පස්සේ විශ්‍රාම ගියාටත් අග්‍රහාර රක්ෂණය ජීවිත කාලෙටම තියෙනවා. නමුත් මේ අවුරුද්ද තුල විශ්‍රාම ගියායට අර විශ්‍රාම වැටුපට එකතු වෙන්න ඕනි මූලික මුදල් ප්‍රමාණය එකතු වෙලත් නැහැ. අඩුම ගානේ ඊට කලින් විශ්‍රාම යන කලින් තිබිච්ච අග්‍රහාර රක්ෂණයත් ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. නිසා ඒ පිළිබඳව ඔබතුමා අද ඔබතුමාගේ පිළිතුරේදී යම් පිළියමක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයේ විශ්‍රාමික සේවක විශාල ප්‍රමාණයක් අද ඔබතුමාගේ උත්තරය ඔවුන්ට සුභාදී උත්තරයක් වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. නැවත ඊළඟ අවුරුද්දේ ආයෙදී මේ කතා කරන්න තියන්න එපා කියලාත් මම ඔබතුමාට මතක් කරනවා. දෙවෙනි එකත් එහෙමයි ගරු ඇමතුමනි, ඔබතුමා ගිය ආයෙවයි, ඒ කියන්නේ 2017 දෙසැම්බර් 6 වෙනිදා මේ පාර්ලිමේන්තුව ඔබතුමා පොරොන්දු වුණා රජයේ භාෂා පරිවර්තකයන්ගේ ප්‍රශ්නේ මාස 3ක් ඇතුළත මම විසඳනවා කියලා මට මතකයි එදා ඔබතුමා කිව්වා. හැන්සඩ් වාර්තාවේ තියෙනවා. ඉතින් භාෂා පරිවර්තකයෝ ඉතාම සතුටු වුණා. ඒ මාස 3 ඇතුළත සේවා ව්‍යවස්ථාව අලුතෙන් හදලා ඒ සේවකයන්ගේ තියෙන උසස් වීම පිළිබඳ ප්‍රශ්නය, ඒ සේවකයන්ගේ දීමනා පිළිබඳ ප්‍රශ්නය ඒකට සාධාරණයක් වෙයි කියලා. නමුත් ගරු ඇමතුමනි, ඔබතුමාගේ පෞද්ගලික නොහැකියාවද එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන සේවයෙන් ඔබතුමාට කරන බාධාව නිසාද ඒ දෙකම නිසාද කියන එක මම දන්නේ නැහැ. මම හිතනවා ඒ දෙකම නිසා කියලා. අද වෙනකන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. නමුත් අපි සියලු අමාත්‍යංශ සියලුම රටේ පුරවැසියෝ කතා කරනවා ජාතික සමගිය ගොඩනගන්න, ජාතික සංහිඳියාව ඇති කරන්න. ඒ ජාතික සංහිඳියාව ඇති කරන්න නම් භාෂා ප්‍රතිපත්තිය කියන එක එහි තීරණාත්මක සාධකයක්. රජයේ ලිපි ගනුදෙනු හුවමාරු කරද්දී, පරිවර්තනය කරද්දී මේ භාෂා පරිවර්තනයන්ගේ අවශ්‍යතාවය ඉතාම තදින් දැනෙනවා. ඒක සියලු අමාත්‍යංශවල දකින දෙයක්. අපේ පාර්ලිමේන්තුවේ යම්කිසි පනතක් සම්මත වුණාට පස්සේ ඒ පරිවර්තනය කරගන්න යන එක ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සිට ජනාධිපතිතුමා මම දැක්කා අර පහුගිය අර්බුදකාරී අවස්ථාවත් එක්ක මතුවෙච්ච දේශපාලන ව්‍යාකූලත්වයේ වෙලාවේ කෝප් කමිටු වාර්තාව, කෝප් කමිටු සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව සති දෙකක් ඇතුළත පරිවර්තනය කරන්න කියලා නියෝගයක් දුන්නා. සති දෙකක් ඇතුළත මහාම මේක පරිවර්තනය කළා මට දෙන්න. අද වෙනකන් නැහැ. ඉතින් මුළු රටම බලන් හිටියා ඒ පරිවර්තනයත් එක්ක මේ මෙහෙයුම දැන් ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් මහබැංකු බැඳුම් කර ඒ ජනාධිපති විශේෂ කොමිෂන් වාර්තාව පරිවර්තනය කරන්න සති දෙකකින් බෑ. ඇත්ත කතාව. සති දෙකකින් ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. කරන්න කිව්වත්. නමුත් එහෙම නිකන් දේශපාලන සම්පත් ප්‍රලාප තියෙනවා. එහෙම මායාවල් තියෙනවා. ඉතින් ඒව මීඩියා වලින් යනවා. නමුත් වැඩේ කරන්නේ නැහැ. නමුත් අද වෙනකන් ඒක කරගන්න බෑ. ඇයි? එවැනි ලියවිල්ලක් පරිවර්තනය කරන්න නීතිය පිළිබඳ දැනුම, මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම එහෙම තියන අය ඕනේ ඒක කරන්න. ඉතින් එවැනි අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. සියලු අමාත්‍යංශවල, සියලු දෙපාර්තමේන්තුවල, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් තමයි මේ භාෂා පරිවර්තකයන්ගේ අඩුව පිළිබඳ ප්‍රශ්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැනට ඉන්න භාෂා පරිවර්තකයන්ට උසස් වීමේ පටිපාටියක් නැහැ. අවුරුදු 25ක් තිස්සේ උසස් වීමක් නැහැ. අවුරුදු 1993න් පස්සේ ඒ අයට බඳවා ගැනීම ඒ විභාගයේ නැහැ. කල්පනා කරලා බලන්න. අපි කතා කරනවා ජාතික සමගිය ගොඩනගන්න. භාෂා පරිවර්තකයන්ගේ අවශ්‍යතාවය කතා කරනවා. කැලණි විශ්වවිද්‍යාලේ, සබරගමු විශ්වවිද්‍යාලේ, යාපනය විශ්වවිද්‍යාලේ හැම අවුරුද්දකම 300කට ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන් විදියට එතනින් එළියට එනවා. හැබැයි ඔවුන් උරා ගන්න රාජ්‍ය යාන්ත්‍රයට උරා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඔවුන් එන්නේ නැහැ. ඔවුන් ඉන්නේ නැහැ. ආවත් ඉන්නේ නැහැ. ඇයි? මේ රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක රැකියාව තෘප්තිමත් නැහැ. ඔවුන්ට ලබා ඔවුන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ. ඔවුන්ට ඉඳගන්න පුටුවක් නැහැ සමහර ආයතනවල. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ඔවුන්ගේ ඒ රැකියාවේ වෘත්තිය ගරුත්වයට ගැලපෙන ආකාරයට සැලකීමක් නැහැ. එතන ඉඳලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔබතුමා ප්‍රශ්නේ ගැන හොඳට දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද වෙනකන් මේ ප්‍රශ්නට උත්තරයක් ලබා දීලා නැහැ. සේවා ව්‍යවස්ථාව තවම අනුමත කළා සම්මත කරලා අවසන් කළා නැහැ. ඉතින් ඔවුන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙමෙයි, කඩිනමින් මේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා ඒ ක්‍රියාවට නගන්න කියන එක. ඊළඟට ඒ වෘත්තියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් ටික වහාම ලබා දෙන්න කියන එක සහ ඔබතුමාම පොරොන්දු වෙච්ච පොරොන්දුව වහාම ඉටු කරන්න කියන එක මගේ පැත්තෙනුත් මතු කරනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය කළමනාකරණ සහකාර සේවකයන්ගේ ප්‍රශ්නේ 72,000ක් විතර අපේ රටේ මේ සහකාර කළමනාකරණ සහකාරවරුන් ඉන්නවා. දිගින් දිගටම ඔවුන්ගේ පැත්තෙන් ඒ රැකියාවල තියෙන ගැටලු ඔබතුමාට ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දීලා තියෙනවා. ඉල්ලීම් 13ක් මූලික කරගෙන පහුගිය පෙබරවාරි මාසයේ අග ලෙඩ නිවාඩු දැමීමක් සිද්ධ වුණා. දීප ව්‍යාප්ත ලෙඩ නිවාඩු දැමීමක් සිද්ධ වුණා. ඒ ලෙඩ නිවාඩු දැමීම සිද්ධ වුණේ ඔබතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා. අඩුම ගානේ සාකච්ඡාවක් නැති තැන තමයි ඒ ඉල්ලීම් ඉටු නොවෙන තැන.
ගරු ඇමතුමා,
මම සාකච්ඡා කීපයක් දීලා තියෙනවා. ඒ වැඩ වර්ජයෙන්ට සතියකට ඉස්සලා මම සාකච්ඡාවක් දුන්නා. ඒගොල්ලෝ පැහැදිලි කරා අපි අරන් තියෙන ක්‍රියාමාර්ග.
ඔබතුමා එතෙන්දී කිව්වා ඒ වැඩ වර්ජනේ ලෙඩ නිවාඩු දාපු දවසේ ඇන්දෑවේ කිව්වා ඉල්ලපු ඉල්ලීම් 12න් 11ක් විසඳලා තියෙනකෙ
11ක් විසඳලා
මම දැනගන්න කැමති මොනවද ඒ විසඳුම්
11 අවශ්‍ය කටයුතු කරලා තියෙනවා මගේ.
නමුත් එදා ඔබ කිව්වේ ඔබතුමා කිව්වේ
අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.
ඒ සේවකයන්
සමහරවමනාකර
සහකාර
කරනවාගේ මන්ත්‍රීතුමා සමහර ඒවා අපි රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙනවා. සමහර ඒවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. මේ වගේ කාරණා කීපයක් අපි විසඳන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එකයි අපිට බැරුණේ අර MN4 වැටුප් තලයේ පිහිටවන එක. මම එක්කුව කිරීමේ කරන්න බෑ. තවත් ප්‍රශ්නයක් මතුවෙනවා.
දැන් ඔබතුමා විසඳලා කියලා කිව්වා. මෙතන තියෙනවා ඉල්ලීම් 13ක්. ඔබතුමා කිව්වා 12න් 11ක් විසඳලා තියෙනවා කියලා. නමුත් මේ වෙනතෙක් ඇත්ත කතාව එකක්වත් විසඳලා නැහැ. ඒ නිසා මම නැවත ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ අය ඉල්ලන්නේ ඒකට දේශපාලන ભેදයක් නැහැ. සමහර තැන්වල අර්ථකථනය කළා තිබුණා. මේක දේශපාලන උමනාව මත සිද්ධ වෙන වෘත්ති ක්‍රියාමාර්ගයක් කියලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වෘත්ති සමිතියත් මෙතන ඉන්නවා. ඉතා පැහැදිලිව තිබුණ කුලවංශ භාණ්ඩාගාරික රාජ්‍ය සේවා ජාතික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය. එක්සත් ජාතික පක්ෂයේ වෘත්ති සමිතිය. ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ වෘත්ති සමිතිය ඉන්නවා. සියලුම වෘත්ති සමිතිය ඉන්නවා. ඒ නිසා මෙතන පක්ෂ ભેදයක් නැහැ. මෙතන තියෙන්නේ සියලුම කළමනාකරණ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සාධාරණ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නය තමත් දිග්ගස්සන්න එපා. දිග්ගස්සුවොත් ඒ අයගේ පැත්තේ වෘත්ති ක්‍රියාමාර්ග තවත් ඉස්සරහට එන්න පුළුවන්. මොකද මේ වෙනකොට රාජ්‍ය සේවා කොමිසම මගින් සමහර බලතල රාජ්‍ය සේවා කොමිසමේ බලතල පවරා දීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඒක මම දැක්ක මිනිත්තුවල තියෙනවා. ජනාධිපතිතුමා මැදිහත් වෙලා පවත්වපු සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිසම් සභාවට තිබිච්ච යම් යම් බලතල ගැසට් එකක් මගින් ඒකාබද්ධ අධ්‍යක්ෂවරයාට අධ්‍යක්ෂ ජෙනරාල්ට පවරලා තියෙනවා. ඒතර එතෙන්දී සිද්ධ වෙන්න පුළුවන් ඇත්තරම ගත්තොත් අර ස්වාධීනත්වයේ නැතිවලා විශේෂයෙන් පරිපාලන සේවයේ ඉහළ තනතුරු රෝහල් වල ලේකම් තනතුරු ප්‍රාදේශ සභාවල කලින් තිබුණ ලේකම් තනතුරු ඇත්තරම ගත්තොත් එවැනි මූලික තනතුරු වලට පත් කිරීම ඒකාබද්ධ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අභිමතයේ මත පමණක් සිද්ධ වුණොත් එතන අනිවාර්යෙන් දේශපාලන මැදිහත් වීමක් වෙනවා. ඒක වළක්වන්න බෑ. සම මෙතෙක්කල් ස්වාධීන කොමිසම් සභාව මගින් තිබිච්චේ බලය එහෙම වෙනත් තැනකට යන එක සාධාරණ නැහැ. එතනින් යුක්තිය ඉටු වෙන්නේ නැහැ. අනිත් පැත්තට මේ අයගේ උසස් වීම පිළිබඳ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් තාම ලැබිලා නැහැ. මෙතෙක්කල් තිබුණා අඩුම ගානේ ප්‍රාදේශ සභාවක ලේකම්වරයෙක් වීමේ හැකියාවක් තිබුණා. නමුත් පරිපාලන සේවයේ නිලධාරීක්ව ඒ තනතුරට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාවක් සම්මත වෙලා තියෙනවා. හිටපු පළාත් පාලන ඇමතිවරයා මගින් ඉදිරිපත් කරපු ඒ අනුව දැන් ප්‍රාදේශ සභාවක ලේකම්වරයෙක් බවට පත් වෙන්නත් හැකියාව නැහැ. ඒ ඉඩත් නැති වෙලා තියෙනවා. ඒතර සේවා පළපුරුද්ද තියෙන වෘත්තීය පළපුරුද්ද තියෙන ඒ සහකාර සේවයේ අයට සාධාරණක් ඉටු කරන්න නම් ඒ අයට උසස් වීම පටිපාටි ක්‍රියාත්මක වෙන ඒ වගේම ඒ අයගේ ජොබ් ලිස්ට් එක එයාගේ වෘත්තියේ මොනවද තියෙන වගකීම් සහ කාර්යභාරයන් කියන එක නිශ්චිත වෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා සංවර්ධන නිලධාරීන් බඳව ගත්තා. සංවර්ධන නිලධාරීන් විශ්වවිද්‍යාල උපාධිධාරීන් බඳව ගත්තා. බඳව ගත්ත එක වැරද්දක් නෙමෙයි. හැබැයි සංවර්ධන නිලධාරියාගේ කාර්යභාරයයි මේ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරිවරයාගේ කාර්යභාරයයි නිශ්චිත කළා වෙන් කරලා නැහැ. ඒ වෙන් නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ දෙගොල්ලෝ අතර ඇත්තටම ප්‍රශ්න මතු වෙලා තියෙනවා. එකම ළඟ ඉන්න පුටු දෙකේ ඉන්න නිලධාරීන් දෙන්න අතර ප්‍රශ්න මතු වෙනවා. මේ තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා නිශ්චිත කරන්නේ නැතුව අනිත් කෙනාගේ වගකීම ළඟ ඉන්න කෙනාට පවරනවා. එයාට අයිති නැති ජොබ් එකක් එයාට කරන්න වෙනවා. එවැනි සරල වෙන්න පුළුවන් ප්‍රශ්නේ. හැබැයි සරල වුණාට මේක වෘත්තීය තෘප්තිමත්භාවයේ නැති වෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා වහම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවි නිලධාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේට අනුව රාජ්‍ය සේවා කොමිසම මගින් කළ යුතු ඒ ප්‍රධාන අධිශ්‍රේණියේ නිලධාරීන්ව පත් කිරීමේ බලය දේශපාලන පත් කිරීමක් බවට පත් කරන්න එපා. එහෙම වුණොත් රාජ්‍ය සේවයේ අපි බලාපොරොත්තු වෙන ස්වාධීනත්වය ඇති කරන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අය මුහුණ දීලා තියෙන මේ ගැටලු 13ක් ඒ ගැටලු 13 පිළිබඳව වහාම ඔබතුමාගේ පැත්තෙන් මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මමතු කරන්න කැමති විශේෂයෙන්ම කාලයක් තිස්සේ තියෙන අපේ රාජ්‍ය සේවයේ තවත් ප්‍රධාන අඩුවක් ක්‍රමසම්පාදන සේවයේ හා දීප ව්‍යාප්ත සේවාවන්වල තියෙන ගැටලු. ඇත්තටම අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ රාජ්‍ය සේවය කියන එක මේ පරිපාලන සේවය, ක්‍රමසම්පාදන සේවය, ගණකාධිකරණ සේවය, කෘෂිකර්ම, අධ්‍යාපන පරිපාලන, ඉංජිනේරු ඒ ආදී වශයෙන් දීප ව්‍යාප්ත සේවා 12කින් සමන්විත වෙනවා. රාජ්‍ය පරිපාලන නිලධාරීන් කියන අය විතරක් අපි සලකනවා පරිපාලන නිලධාරීන් කියලා. ඒක ලෝකේ පිළිගත් සම්ප්‍රදාය එක නෙමෙයි. ඉන්දියාවේ ගත්තත්, පකිස්තානයේ ගත්තත්, අපේ ලංකාවේ ගත්තත් ඉතිහාසයේ තිබුණේ ඔහුක නෙමෙයි, සිවිල් සර්විස් එක. ඒ සිවිල් සර්විස් එක තමයි රාජ්‍ය ඒ සියලු කටයුතු මෙහෙම ලැබුවේ. ඒකට ඒ වෘත්තීය හැකියාව තියෙන විවිධ නිලධාරීන්ව ඒ වෘත්තීන් අනුව ඒ අයට වගකීම් පැවරුවා. නමුත් දැන් පරිපාලන නිලධාරීන්ට සියල්ල පැවරීමත් එක්ක සහ ඔවුන්ගේ වැටුප්තලය අයිට වඩා වෙනස් කිරීමත් එක්ක බරපතල ගැටලුවක් මතුවෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබතුමත් දන්නවා ඇති මේ උපාධිධාරී. මේ දෙගොල්ලොම උපාධිධාරී. SLS පාස් වෙලා ඉන්නේ උපාධිධාරී. නමුත් ඒ අතර ඉංජිනේරු සේවාවේ ඉංජිනේරු උපාධියක් තියෙන කෙනෙක් ඉන්නවා. ක්‍රමසම්පාදන සේවයේ ඒ පිළිවෙද උපාධියක් තියෙන කෙනෙක් ඉන්නවා. එතකොට වැටුප්තල හැදීමේදී පහුගිය දවස්වල අගමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. අගමැතිවරයාගේ පැත්තෙන් මේ ක්‍රමසම්පාදන සේවයේ තනතුරු පිහිටවීම, අතිරේක ලේකම් ධූරයේ පිහිටවීම, අතිරේක ලේකම් සංවර්ධන එමත් පිහිටවීමක් පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ආවා. නමුත් ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ සම්මතුනේ නැහැ. එතකොට වැටුප් පිළිබඳව දැන් යෝජනා කරලා තියෙනවා පරිපාලන නිලධාරීන්ගේ වැටුපට වඩා යම් අඩුවක් එක්ක තමයි මේ ක්‍රමසම්පාදන සේවයේ ඉංජිනේරු සේවයේ වෙනත් සේවා ගණකාධිකර සේවයේ ඒ වැටුප් අඩුව තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේගොල්ලන්ගේ සේවය ගත්තොත් ලොකු වෙනසක් නැහැ. ඒ නිසා පරිපාලන නිලධාරී තනතුරු කියන එක ඒක වෙනම පත් කරලා තියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුවක් විදිහට මේ සේවාවන් අතර තියෙන මේ ගැටුම මේක දිග්ගැස්සෙන්න දෙන්න එපා. මොකද ඒක රටකට රාජ්‍ය සේවයකට හිතකර නැහැ. එතකොට ඒ වැඩ කරන සේවකයෝ තෘප්තියෙන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා පොදුවේ රාජ්‍ය සේවය එක සර්විස් එකක් කරන්න. ඒතර ඒ සර්විස් එක ඇතුලේ ගණකාධිකරණ, එහෙම නැත්නම් ක්‍රමසම්පාදන, සංවර්ධන නිලධාරී, එහෙමත් නැත්නම් ඉංජිනේරු සේවාව, එවැනි සේවාවන් වෙන වෙනම තියන්න පුළුවන්. හැබැයි පොදුවේ මේ සියල්ලම රාජ්‍ය සේවකයෝසේ සලකලා වැටුප්තලේ පිටවන්.
බුදුමාතාව විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මේ ප්‍රශ්නය දිගින් දිගටම තියෙනවා. මේකට බාධාවක් වෙලා තියෙනවා පරිපාලන සේවා නිලධාරීන්ගේ පැත්තෙන්. මං කියන්නේ ඒ පිළිබඳව ඇමතිවරයාට සහ ආණ්ඩුවට තමයි වගකීම තියෙන්නේ. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ ඔවුන්ට වැඩියෙන් සලකන්න කියන එක එන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනේ සියලු රාජ්‍ය සේවය එක හා සමානව සලකලා ඒට අදාළව කටයුතු කරන්න. අවසාන මිනිත්තුවේ මම කතා කරන්න කැමතියි ඔබතුමාගේ අලුත් කොටස ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ. ඒ පිළිබඳ ආපදා කළමනාකරණ සභාව පනතකින් සම්මත වෙච්ච එකක් තියෙනවා 2005. ඒ පනතට අනුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ සභාව මාස දෙකකට වරක් කැඳවන්න ඕන. නමුත් එහෙම කැඳවීමක් වෙන්නේ නැහැ. දිගින් දිගටම කැඳවන්නේ නැහැ. ආපදාවක් වෙලා ගම් වතුරක් වෙච්ච ගමන් හදිසිය කැඳවුවා. ඒක වැඩක් නැහැ. ආපදා වෙන්න කලින් පෙර ආපදාවකට පෙර තමයි පිළියම් යොදන්න. දැන් මේ කරන්න උනාට පස්සේ සහන ආධාර සපේන්නේ. ගම් වතුර ආධාර දෙනවා. එහෙම නැත්නම් නියන් ආධාර දෙනවා. ඒක නෙමෙයි ආපදා කළමනාකරණය කියන්නේ. කළමනාකරණය කරන්න. ඒ නිසා ආපදාවක් වෙන්න කලින් මැදිහත් වීමක් අවශ්‍යයි. ආපදාවක් වුණාම සහන සලසන්න ආපදා සහන දෙපාර්තමේන්තුවක් වෙනම තියෙනවා. ඒ නිසා මේ කාර්යභාරය හරියට ඉටු වෙන්නේ නැහැ. ඒක වහම වෙනස් කරන්න කියන එක ඔබතුමාට මතක් කරනවා. දැන් ඇත්තටම කරන්නේ එක්ක පාලම් බොක්කු හදනවා නැත්නම් මොකක් හරි ව්‍යසනයක් වුණාම ඒකට සහන ආධාර බෙදන්න එක විතරයි. ඇත්තටම මෙතන දැන් ප්‍රශ්නේ තියෙනවා. ආපදා කළමනාකරණ පනතට අනුව පරිපාලන නිලධාරි ප්‍රධාන නිදුරේ පරිපාලන ඔබතුමා පත් කරලා තිබුණා. අලුත් පරිපාලන නිලධාරි හොඳයි. හැබැයි දිස්ත්‍රික් ඒ නියෝජිතයන්ව ඒ පරිපාලන කටයුත්ත බාර දෙන්න පරිපාලන නිලධාරියෙක්. ඔපරේෂන් පවර්ස් බාර දෙන්න නාමයකට. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි හමුදා නිලධාරියෙක් පරිපාලන කටයුත්ත කරන්න ගියාම ගැටුමක් ඇති වෙනවා. මේ වෙනකොටත් ගැටුම් ඇති වෙලා හමුදා නිලධාරින් අර හමුදා පාට් එක දාලා ඇතුලේ නිලධාරින්ට ගහන්න ගියේවා. ඒවා වීඩියෝගත ඡායාරූප තියෙනවා. ඒව කරන්න දෙන්න එපා. මොකද ඒකේ වැරද්ද තියෙන්නේ ඒ වගකීම පැවරද්දී ඔපරේෂන් පවර්ස් හමුදාවට බාර දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිපාලන කටයුතු නිශ්චිත පරිපාලන නිලධාරියෙක් කරා සිදු කරනවා නම් හොඳයි. මේ පනත හදිසිය සම්මත කරේ 2005 සුනාමියත් එක්ක. ඒ නිසාම මේ පනතත් එක්ක බඳවගත්ත සේවකයන් නිලධාරීන් අද අසීරුතාවයකට මුහුණ දීලා තියෙනවා. උසස් වීම පටිපාටියක් නැහැ. බඳවගත්ත නිලධාරියා එතනින් උඩට යන්න කිසිම හැකියාවක් නැහැ. අඩුම ගානේ ප්‍රසූති නිවාඩු. විශේෂයෙන්ම කාන්තාවන්ට ප්‍රසූති නිවාඩු ලබා දීමේදී සාමාන්‍ය රාජ්‍ය සේවාවේ ඉන්න කාන්තාවකට ප්‍රසූති නිවාඩු ලබා දීමේ ක්‍රමවේදය මේ ආපදා කළමනාකරණ සේවා පනත යටතේ තියෙන සේවකයන්ට නැහැ. ඒ නිසා මේ සේවකයන්ගේ ප්‍රශ්නය බරපතල විදියට තියෙනවා. මේ සේවකයෝ රාජ්‍යයේද අර්ධ රාජ්‍යයේද පෞද්ගලිකද කියලා නිශ්චිත නැහැ. කාර්යභාරය නිශ්චිත නැහැ.
ඔබතුමා අවසන් කරන්න.
ඒ නිසා වහාම මේ පනතේ තියෙන අඩුපාඩු සංශෝධනය කරලා මේ සේවකයන්ගේ පැත්තෙන් තෘප්තිමත්ව රාජ්‍ය සේවය කරන්න අවශ්‍ය පියවර ගන්න සහ ආපදාවක් වෙන්න කලින් මැදිහත් වෙන්න නැත්නම් ආණ්ඩුවත් ආපදාවට ලක් වෙනවා. ඒ නිසා රට ආපදාවට ලක් වෙන්න කලින් පිළියම් යොදනවා වගේ ආපදා කළමනාකරණ සභාවෙන් මේ කටයුත්ත ඉටු කරන්න කියලා අවධානය කරමි. මනවතිනෝ
බොහොම ස්තුතියි.